කල්‍යාණ මිත්‍රවරුනි, අපේ හිත දකින්නට පහසු දෙයක් නෙවෙයි. ඒ සිත කියන දේ ඇහැට කොහොමත් පේන්නේ නැහැ. ඇහැට නොපෙනෙන දේවල් දකින්න යම් යම් සරල උපකරණ, සංකීර්ණ උපකරණ හදලා තියෙනවා. දැන් අපේ මූණ අපේ ඇහැට පේන්නේ නැහැ, ඇස් දෙක පේන්නේ නැහැ ඇහැට. ඉතින් සමහර විට කැඩපතක් පාවිච්චි කළොත් අන්න ඇහැට ඇහැ පේනවා, ඇහැට මූණ පේනවා. එහෙම භෞතික කැඩපතකුත් නැහැ අපේ හිත දකින්නට. ඊට වඩා සංකීර්ණ උපකරණ තියෙනවා, ඔය සූක්ෂම අන්වීක්ෂ වගේ දේවල්, දුරේක්ෂ, කැමරා, පියවි ඇසට නොපෙනෙන දේ දකින්නට හැකි. දැන් තාම එබඳු උපකරණයක් නිපදවලා නැහැ මිනිස් සිත දකින්නට, මිනිස් සිත හඳුනා ගන්නට. ඒ නිසා මේ සිත පිළිබඳව තියෙන අදහස් විස්තර කිරීම එකිනෙකට පටහැනි පරස්පරයි. මොකද මේක පේන්න තියෙන දෙයක් නෙමෙයි, දකින්නට ලේසි නැහැ. එක පැත්තකින් අඳුරුයි, ගුප්තයි, රහස්‍ය දෙයක්. දැන් එබඳු වූ සිතක් දැකීම තමයි භවනාවෙන් කරන්නේ. භවනාවේදී කෙරෙන්නේ අර විදිහට පියවි ඇසින්වත්, උපකරණ භාවිතයෙන්වත් දකින්නට, නිරීක්ෂණය කරන්නට, දැක බලා ගන්නට නොහැකි තමන්ගෙම හිත දිහා බලන්නට පුහුණු වීමක්. එතකොට භාවනාවේදී කෙනෙකුට තමන්ගේ සිත පෙනෙන්නට පටන් ගන්නවා. තමන් සිතන විදිහ, හිතේ සිද්ධ වෙන දේ, ඒ සියල්ලම කෙනෙකුට දකින්නට ලැබෙනවා භාවනාවේදී. දැන් මේ භාවනාවේ එක කොටසක් තමයි කෙලින්ම සිතින් සිත දැකීම. තමන්ගෙම සිත නැතිනම් අවධානය හිතටම යොමු කරලා හිතේ මොකද වෙන්නේ කියා සිතින් සිත දැන ගැනීම, සිතින් සිත විමසා බැලීම, එයට චිත්තානුපස්සනා කියන්න පුළුවන්. මනසේ සිද්ධ වෙන දේ තමන් විසින්ම හඳුනා ගන්න එක. දැන් ඊට අමතරව සිත හඳුනාගත හැකි තව ක්‍රම තියෙනවා. සියයට සියයක්ම නිර්වද්‍යව නොවුනත් සෑහෙන දුරකට මිනිස් සිතේ ස්වභාවය හඳුනා ගන්නට සමත් විවිධ බාහිර උපක්‍රමයන් සහ ක්‍රමවේදයන් ඇති. දැන් අප දන්නවා කෙනෙකු තමන්ගේ හිස කෙස් හොඳට පීරලා නෙමෙයි නම් ඉන්නේ, කිසියම් අවස්ථාවක දිගටම හොඳට කොණ්ඩේ පීරන කෙනෙක් කොණ්ඩේ අවුල් කරගෙන හිටියොත්, ඒ ගැන සැලකිල්ලක් නොදක්වා හිටියොත් අපට ඇහැට පේනවා ඒ අවුල්ලුණු කොණ්ඩය, ඒ පීරා නැති හිස කෙස් අපට ඇහැට පේනවා. ඒ ඇහැට පේන ඒ අවුල්ලු හිස කෙස් තුලින් කෙනෙකුට පුළුවන් මනස දකින්නට. කෙනෙක් සමහර විට අවුල්ලු හිස කෙස් දැක සමච්චලයෙන් සිනාසෙන්න පුළුවන්, අවමන් කරන්න පුළුවන්, එතනින් නතර වෙන්නට පුළුවන්. දැන් සාමාන්‍ය කෙනෙක් අර ඇහැට පේන ඒ දර්ශනයෙන් නතර වෙනවා. අවමන් කරලා නතර වෙනවා. හොඳට කොණ්ඩේ පීරන් ලස්සනට හිටියොත් සමහර විට ඒක දැකලා ආසාවක් ඇති වෙනවා. අගේ කරනවා. ඉතින් ඒ ඇහැට පේන දේෙන් එයා නතර වෙලා ඒ ලස්සනට පීරලා තියෙන පිරිසිදුව හදාගෙන තියෙන ඒ හිසකෙස් ටිකෙන් එයා නතර වෙලා ඒකට ඇලිලා. අනිත් කෙනා එය දැකලා එය උපහාසයට ලක් කරලා එතනින් නතර වෙනවා. ඒ වගේම කෙනෙකුට පුළුවන් ඒ හොඳට මනවින් පීරා තිබෙන කොණ්ඩය තුලින් හෝ අවුල් කරගෙන තිබෙන ඒ හිසකෙස් තුලින් ඒ අදාළ පුද්ගලයාගේ අභ්‍යන්තරයට පිවිසෙන්නට අනුමාන කරන්නට පුළුවන් මොකක් හරි ගැටලුවක් ඇති, නැතිනම් බොහොම නිරවුල් හිතක් ඇති, සැලකිලිමත් වෙන හිතක් ඇති, එසේ නැත්නම් නොසැලකිලිමත් වූ ස්වභාවයක්. අර අවුල් වූ හිසකෙස් තුළින් දකිනවා අවුල් වූ මනසක්. දැන් ඒ සඳහා කිසියම් සංවේදීතාවයක්, ඒ වගේම කිසියම් සූක්ෂම අවබෝධයක් තියෙන්නට ඕනේ. විනිවිද යන අවබෝධයක් තියෙන්නට ඕනේ. එතෙන්දී හිතෙනවා මේ තැනැත්තට ඇති ගැටලුවක්, ප්‍රශ්නයක් ඇති කවර හෝ ආකාරයෙන්. දන්න අර අවුල් වුණු හිසකෙස් තුලින් ඒ මනස එළියට එනවා. අර දකින්නට බැරි, ඇහෙන් දකින්නට බැරි, කිසිදු උපකරණයකින් නිරීක්ෂණය කරන්නට බැරි අර ගුප්තයි කියෝ අඳුරුයි කියෝ රහස්‍ය ස්වභාවයෙන් පවතිනවයි කියෝ ඒ මනස අන්න කතා කරනවා. ඒ කතාව කෙනෙකුට ඇහෙන්නට පුළුවන්, තවත් කෙනෙකුට නොඇසෙන්නට පුළුවන්. ඇඳුම තුලින් සමහර විට මනස ගැන කතා කරන්න පුළුවන්. මනස කතා කරනවා අඳින ඇඳුම් තුල. මක් නිසාද? මේ සියල්ලම අවසාන වශයෙන් බැලුවහම සිතයි. මේ හැම දෙයක්ම සිතේ නිර්මාණයක්. හැම දෙයක්ම අඳින ඇඳුම විතරක් නෙමෙයි, කොණ්ඩේ පීරන විදිහ විතරක් නෙමෙයි, හැම දෙයක්ම සිත විසින් තීරණය කරනු ලබන, සිත විසින් හදනු ලබන, සිත විසින් ක්‍රියාත්මක කරනු ලබන මානසික නිර්මාණයක්. දැන් උයන කෑමක් අරගෙන බලන්න. ඒ හිත විසින් හදන දෙයක්. හිත තමයි තීරණය කරන්නේ මොනවද උයන්න ඕනේ කියලා, කොහොමද උයන්න ඕනේ කියලා. ඉතින් එහෙම තීරණය කරලා හිත උයනවා. අනිත් දේවල් උදව් කරගෙන හිතට මවන්න අමාරුයි. සාමාන්‍ය හිතකට කෑම මවන්න බැරි නිසා නිර්මාණයක් කරනවා. දැන් නිර්මාණය කරන්න අවශ්‍ය නැහැ, මවන්න පුළුවන්. සාමාන්‍ය හිතකට දෙයක් මවන්න බැරි නිසා නිර්මාණයක් කරනවා. අතපය උදව් කරගෙන, අහල පහල ඉන්න අය උදව් කරගෙන, තුන පහ මිරිස් උදව් කරගෙන, ලිප උදව් කරගෙන අන්නර හිත විසින් තීරණය කරනු ලැබූ ආහාරය නිර්මාණය කරනවා. එතකොට ඒ ආහාරය හිතේ නිර්මාණයක්. ඒ හිතයි තීරණය කළේ. එතකොට ඒ වෙලාවේ හිත නිරවුල්ව තිබ්බනම් ගානට මිරිස් ඇති, ගානට ලුණු ඇති, ගානට තැඹිලා ඇති, ගල් වැලි නැතුව ඇති. හැබැයි නිරවුල් මනසක් නොතිබුණා නම් සමහර විට ලුණු වැඩි ඇති, සමහර විට ගල් ඇති, සමහර විට බාගෙට තැඹිලා ඇති, වැඩියෙන් ඉදිලා ඇති, ඉදිලා ඇති. දැන් එහෙම කෑමක් අප අනුභව කරන විට කෙනෙක් සමහර විට අර දැනෙන ඒ ලුණු වැඩි කමින් හැපෙන ගල් වලින් නතර වෙන්න පුළුවන්. ඒකට ගැටෙන්න පුළුවන්, තරහ ගන්න පුළුවන්. ඒ වගේම හරියට තියෙනවා නම් අගය කරන්න පුළුවන්, රස විඳින්න පුළුවන්, ඇලෙන්න පුළුවන්. හැබැයි ඒ තුලින් මනසකුත් දකින්න පුළුවන්. උයපු කෙනාගේ මනස රස විඳින්නට පුළුවන් අර ආහාරයත් එක්ක. මෙයාගේ හිත අද කැළඹිලා ඇති, ප්‍රශ්නයක් ඇති, කලබලයක් ඇති. ඒකයි ලුණු නැත්තේ, නැත්නම් ලුණු වැඩි. මේ ගල් හැපෙන්නේ ඒ නිසයි. ඔක්කොම ගානට තියෙන්නේ අද බොහොම සතුටින් ඉන්නම ඇති. ඒ තැනත්තගේ මනස තමයි ඒ ආහාර මේසේදී ඔබත් මාත් රස විඳින්නේ. ගිහිල්ලා බලන්න ගෙදරක මිදුලට මල්වත්තට ඒ ගස් මල් ගස් සමහර විට දකිනවා. ලස්සනට මල් ගස් ටෝලා ගානට කපලා පෝර දාලා සුද්ධ කරලා තනකොළ පැලයක්වත් නැහැ. අපි ඒ දකිනවා, අගය කරනවා, ආකර්ෂණය වෙනවා. ඒ හිතවපු කෙනාගේ මනසයි එතන තියෙන්නේ. ඒ මනසේ ලස්සන තමයි අපිට පේන්නේ අර මල් තුලින්. ඒ වගේම සමහර විට ගෙමිදුලක් තියෙන්නට පුළුවන්, තනකොළ වැවිලා එහෙන් මෙහෙන් කනාටු වෙලා ගිය මල් පැල. හරියට වතුර නැහැ, පෝර නැහැ, සුද්ධ කරලා නැහැ. ඒ දකින්නේ ඒ කාර්ය බහුල වැඩ වැඩි කරගත්ත මනසක ස්වභාවය තියෙනවා. ඉතින් මේ විදිහට බලන්න මිත්‍රවරුනි, මේ හැම තැනකම තියෙන්නේ මනසයි. මනුෂ්‍ය සිතයි මේ හැම තැනකම තියෙන්නේ. ඒ නිසා සියල්ල සිත කිව්වට කමක් නැහැ. මේ ලෝකේ තියෙන හැම දෙයක්ම, මිනිස්සු අත ගහපු හැම දෙයක්ම මිනිස් සිතේ නිර්මාණයක්. හැම දෙයක්ම, හැම ප්‍රශ්නයක්ම, හැම ගැටලුවක්ම මිනිස් සිතේ නිර්මාණයක්. ඒ නිසා මේ සිත දකින්නට කෙලින්ම සිතින් සිත බලලත් පුළුවන්. ඒ වගේම ඔය හැම දෙයකින්මත් සිත පේනවා. තමන් කරන හැම ක්‍රියාවකින්මත් තමන්ට තමන්ගෙම සිත දකින්නට පුළුවන්. අනිත් අය කරන දේවල්, කියන දේවල් තුලින් ඒ අයගේ මනසේ ස්වභාවයත් කෙනෙකුට අනුමාන කරන්නට පුළුවන්. එයත් භාවනාවේ වැදගත් කොටසක්. තමන්ගේ ක්‍රියා තුලින් හිත දකින එක, අනිත් අයගේ ක්‍රියා තුළින් ඒ අයගේ සිතේ ස්වභාවය කෙබඳු වන්නට ඇතිදැයි අනුමාන කිරීම. ඒක අනුමානයක් තමයි. නමුත් එහෙම අනුමාන කරන එක වටිනවා. ඒ බාහිර ක්‍රියාකාරකම් එක්ක හැප්පෙනවට වඩා, ඒ බාහිර ක්‍රියාකාරකම් එක්ක තරහ ගන්නවට වැඩිය. දැන් මේ විදිහට මේ මිනිස් සිත කියන්නේ සියල්ල කළ හැකි එක්තරා විදිහකින් මහා බලවත් දෙයක්. මේ සුවිශාල ගොඩනැගිලි සියල්ල මිනිස් සිතේ නිර්මාණයක්. මේ හැම ගොඩනැගිල්ලක්ම මිනිස් සිතේ නිර්මාණයක්. මේ ගොඩනැගිලි වල තියෙන හැම උපකරණයක්ම මිනිස් සිතේ නිර්මාණයක්. ඒ හැම තැනකම දකින්න තියෙන්නේ මිනිස් සිතේ හැකියාවන්. ඒ මගේද ඔබේද වෙනත් කෙනෙකුදේ කියන එකට වැඩිය වැදගත් වෙන්නේ මෙන්න සිතේ තිබෙන බලය. අප දකින්නේ ඒ උපකරණයේ බලය විතරයි. ඒ උපකරණයේ බලය දැක අප විශ්මයටපත් වෙනවා. ඕනෑම අලුත් තාක්ෂණික මෙවලමක් දිහා බලා අප පුදුමයටපත් වෙනවා. එහි තිබෙන හැකියාවන් සහ ක්‍රියාකාරීත්වය අපව විශ්මයටපත් කරනවා. හැබැයි එතනින් නතර නොවි බලන්න ඒ උපකරණයේ පිටුපස සිටින්නේ සිතක්, මිනිස් සිතක්. ඒ මිනිස් සිතේ හැකියාවන්ගෙන් ඉතාම ස්වල්පයක් තමයි මේ යන්ත්‍රයක්සේ අප ඉදිරියේ ක්‍රියාත්මක වෙන්නේ. රූපවාහිනියක්සේ, මෝටර රථයක්සේ, සීතකරණයක් විදිහට, අහස් යාත්‍රාවක්සේ, වායු සමීකරණයන්ට, මොන විදිහට හරි ඔය ක්‍රියාත්මක වෙන්නේ මිනිස් සිතයි. අර සිතට කෙලින්ම යමක් මවන්නට සාමාන්‍යයෙන් බැරි නිසා අර තව ඒවා උදව් කරගෙන පොල් සම්බෝලයක් හදනවා වගේ, තේ එකක් හදනවා වගේ, තවත් දේවල් උදව් කරගෙන වායු සමීකරණ යන්ත්‍රයක් හදනවා, මෝටර රථයක් හදනවා, පෑනක් හදනවා. හැබැයි ඒ ටික තිබ්බට පෑනක් හැදෙන්නේ නැහැ. හිතක් විසින් පෑනක් යනු කුමක්ද? එය සැලසුම් කොට ඊට අවශ්‍ය ද්‍රව්‍ය අඩු වැඩි නැතුව එකතු කොට නියමිත ප්‍රමිතියකට නිර්මාණය කළේ නැත්නම්, ඔය අමුද්‍රව්‍ය කවදත් ලෝකෙ තිබ්බා. අහස් යාත්‍රා හදන්න ඕනේ අමුද්‍රව්‍ය ලෝකෙ පුරාම හැමදෑම තියෙන්න ඇති අහස් යාත්‍රා හදන්න කලින් ඉඳලා. හැබැයි ඒව එකතු වෙලා අහස් යාත්‍රාවක් හැදුන්නේ නැහෙනේ කවදාවත්. ඒ අවශ්‍ය ඒවා ටික එකතු වෙලා රෝදයක් එක එක පුංචි එක අංගයක්වත් හැදුන්නේ නැහෙනේ අහස් යාත්‍රාවකට අවශ්‍ය. එක ඇණයක්වත් හැදුන්නේ නැහෙනේ. එතන මිනිස් හිතයි මේ ඔක්කොම හොයලා බලලා තීරණය කරලා හරියට හැදුවේ. ඉදිරියට කරනු ලබන නිර්මාණය වනු ලබන ඔය සෑම යන්ත්‍රයක්ම සෑම බෙහෙතක්ම සෑම ගොඩනැගිල්ලක්ම සෑම ඇඳුමක්ම සෑම ආහාරයක්ම එයක් අපිමයි හදන්නේ. වෙන කිසිම සතෙකුට බෑ ඒක කරන්න. වෙන කවුරුවත් නෑ. දෙවි කෙනෙක් ඇවිල්ලා එකක්වත් අපිට දීලා ගියේ නෑනේ උදේ නැගිටිනකොට. ඔබ වගේ මා වගේ මිනිසුන් තමයි හැම දෙයක්ම හදලා තියෙන්නේ. අපි දැන් යම් යම් දේවල් හදනවා. ඒ නිසා මේ හැම දෙයක්ම පිටුපස තියෙන සිත කෙතරම් විස්මිතද? කෙතරම් බලවත්ද? කෙතරම් ආශ්චර්යමත්ද? අන්න ඒ සිත කෙනෙකුට පුළුවන් නම් හසුරවන්නට, ඒ සිත පුළුවන් නම් කෙනෙකුට පාලනය කරගන්නට, ඒ සිත කෙනෙකුට පුළුවන් නම් තමන්ට අවශ්‍ය දේට යොමු කරන්නට, අන්න ඒ සිතින් තමන්ට අවශ්‍ය දේ කරගන්න පුළුවන්. අහස් යාත්‍රාවක් හදන්න පුළුවන් වුණා නම්, මෝටර රථයක් හදන්න පුළුවන් වුණා නම්, මල් වත්තක් හදන්නට පුළුවන් වුණා නම්, ඒව ඉතාම විශ්මයජනක දේවල්. නමුත් ඒ විස්මිතයි කියන හැම දෙයක්ම මිනිස් සිත අද වෙනකොට කරලා තියෙනවා. ඉතින් අන්න ඒ සිත තමන්ට අවශ්‍ය දෙයට යොමු කරන්නට, තමන්ගේ යහපත වෙනුවෙන්, අන් අයගේ යහපත වෙනුවෙන් කොහොමද යොමු කරන්නේ, කොහොමද පාලනය කරන්නේ, අන්න එයයි භාවනාවෙන් අප පුහුණු වෙන්නේ. ඉතින් ඒ නිසා තමන්ට තියෙන ඕනම ගැටලුවක් අභියෝගයක් ජයගන්නට මිනිස් සිත තමන්ගෙම සිත අවශ්‍ය විදිහට හැසිරෙව්වොත් පුළුවන්. දැන් අපිට තියෙන යම් යම් අභියෝගවලට අපි උපකරණ පාවිච්චි කරනවා. ඉතින් ඒ උපකරණ වෙළඳපොලේ තියෙනවා. අපිට ආහාර පිසින්න අවශ්‍ය නම් කිසියම් ලිපක්, ඉතින් අපිට ඒක අපිට ඕන විදිහෙ ලිප් තියෙනවා. භූමි තෙල් වලින්ද, ගෑස් වලින්ද, විදුලි බලයෙන්ද, තව තව යම් යම් ඉන්ධන පාවිච්චි තියෙනවා ඒ උපකරණ. ඉතින් ඒවා හැදුවේ කවුද? හිත හදලා තියෙන්නේ. ඉතින් අපේ ජීවිතයේ ගැටලු හුඟා මේ හිත විසින් අඩු කරලා තියෙන වට විසඳුම් දීලා තියෙනවා. ඒක මගේ හිත නොවෙන්නට පුළුවන්, ඔබේ හිත නොවෙන්නට පුළුවන්. හැබැයි මිනිස් සිත ඔබට තියෙන මට තියෙන වගේ මිනිස් සිතක් තමයි. තන මිනිස්යාට මුහුණ පාන්නට වුණු හැම අභියෝගයකටම වගේ මිනිස් සිත විසඳුම් දීලා තියෙනවා. ලෙඩවලට බෙහෙත් හොයාගෙන තියෙනවා. ඒවට යම් යම් අඩු කරගන්න ක්‍රම හොයලා දීලා තියෙනවා. ඉගෙන ගන්න ක්‍රම හදලා දීලා තියෙනවා. ගමනාගමනයේ පහසු කරන්න ඒ අභියෝග ජය ගන්නට ක්‍රම, උපකරණ, වාහන හදලා දීලා තියෙනවා. ඒ නිසා මේ සිත ඔබට සහ මට තියෙන මේ සිත අඳුනා ගන්න එක, ඒ සිත හරියට තේරුම් ගන්න එක, මේ සිත හරියට පාලනය කිරීම, තමන්ගේ ඕනෑම ගැටලුවක් ජය ගන්නට තිබෙන ඉතාම පහසු සරල විසඳුම. ඒකට වියදමක් කියන්නේ නැහැ. කිසිම වියදමක් කියන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ හිතට ඉඩ දෙන්න, ගැටලුව තේරුම් ගන්න. එය අධ්‍යාපනයේ පිළිබඳ ගැටලුවක් වෙන්න පුළුවන්, ආර්ථික ගැටලුවක් වෙන්නට පුළුවන්, වෙන සම්බන්ධතා පිළිබඳ ගැටලුවක් වෙන්න පුළුවන්, කායික රෝගයක් පිළිබඳ ගැටලුවක් වෙන්නට පුළුවන්, මොනම ආකාරයේ හෝ ගැටලුවක් වන්නට පුළුවන්. මුත් ඔය හැම ගැටලුවකටම හිතට පුළුවන් විසඳුම් දෙන්න. ඒ විසඳුම් දීම තමයි ඔය අපිට පේන්නේ. ඔය කඩවල ලිපුණන් තියෙන හැම උපකරණයකින්ම, අපේ ගෙදර ගොඩ ගහලා තියෙන හැම ඉරේසලේ පැන්සලේ පටන් ඔය හැම දෙයකින්ම කරලා තියෙන්නේ මොකද්ද? අපේ ගැටලුවලට හිත දීපු විසඳුම්. පැන්සල විදිහට එළියට ඇවිල්ලා තියෙන්නේ, තින්ත පෑනක් විදිහට, කාබන් පෑනක් විදිහට එළියට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා වඩ වඩා විශ්වාසයේ තියන්න තමන්ගෙම සිත කෙරෙහි. පෑනක් කෙරෙහි තිබෙන විශ්වාසයට වඩා වැඩි විශ්වාසයක්, මෝටර රථයේ කෙරෙහි තිබෙන විශ්වාසයට වඩා වැඩි විශ්වාසයක් තියන්න ඒ මෝටර රථය නිර්මාණය කළ මිනිස් සිත කෙරෙහි. වාක්‍යසාද සිතට පුළුවන් ඊට වඩා දෙයක් හදලා දෙන්න, ඊට වඩා විසඳුමක් දෙන්නට, ඊට වඩා සංකීර්ණ ගැටලුවකට ඔබව සූදානම් කරන්නට සාර්ථකව මුහුණ දෙන්නට. ඒ බලය හිතට තියෙනවා, ඒ ශක්තිය හිතට තියෙනවා. සිත අසමත් වෙලා නැහැ කිසිඳු මානව ගැටලුවක් ඉදිරියේ. කිසිඳු මානව ගැටලුවක් ඉදිරියේ මිනිස් සිත අසමත් වෙලා නැහැ. මරණයේ ඉදිරියේ පවා හැම උපකරණයක්ම, හැම විද්‍යාවක්ම අසරණ වෙන තැන ඒ පිළිබඳ සිත අසරණ වෙලා නැහැ. මරණයේ පවා ජයගන්නට පුළුවන් බව මිනිස් සිත හොයාගෙන තියෙනවා. ඉතින් ඊට මෙහා අනිත් දේවල් ගැන මොන කතාද? ඒ නිසා තමයි බුදුදහමේ කියන්නේ මේ සිත තමයි හැම දෙයකටම වඩා ශ්‍රේෂ්ඨ. මේ සිත තමයි හැම දෙයකටම පෙරටුව ඉන්නේ. දැන් පළවෙනිම ගාථාවෙන් ධම්මපදයේ කියන්නේ ඒකනේ, මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා. මනෝ පුබ්බං, මේ හැම දෙයකටම ඉදිරියෙන් ඉන්නේ, කලින් ඉන්නේ හිතයි. හිත තමයි කලින් ඉඳලා මේ හැම දෙයක්ම හදලා තියෙන්නේ. හැම දෙයකටම මනෝසෙට්ටා, මනස තමයි ශ්‍රේෂ්ඨ ඔය හැම දෙයකටම වැඩි. අහස්‍යානා විතාම විශිෂ්ට නිර්මාණයක්. හැබැයි ඒ විශිෂ්ට නිර්මාණය කළ සිත ඊට වඩා විශිෂ්ටයි. ඊටාම විශිෂ්ට පොත් අප දකින්නවා, නාට්‍ය අප දකින්නවා, චිත්‍රපට දකින්නවා. විශිෂ්ට ගණයේ, සම්භාව්‍ය ගණයේ, ශාස්ත්‍රීය ගණයේ, ඒ ශාස්ත්‍රීය වූ, සම්භාව්‍ය වූ, විශිෂ්ට වූ ඒ කලාකෘති නිර්මාණය කළ සිත ඊට වඩා විශිෂ්ටයි, ඊට වඩා සම්භාව්‍යයි, ඊට වඩා ශාස්ත්‍රීයයි. ඒ අනිවාර්යයෙන්ම විය යුතු දෙයක්. මනෝ සෙට්ඨා මනෝමයා, මනස ශ්‍රේෂ්ඨයි. මේ හැම දෙයක්ම මනසින් මවපු දේවල්, මනෝමය. තාම ලස්සන වචනයක් මනෝමය. මනෝ පුබ්බං ගමා ධම්මා, මේ හැම දෙයකටම වැඩිය, හැම දෙයකටම ඉදිරියෙන් ඉන්නේ මනසයි, පෙරටුව ඉන්නේ මනසයි, සිතයි. මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා, මනස විශිෂ්ටයි හැම දෙයකටම වඩා. ඔය හැම දෙයක්ම හොඳට බැලුවොත් මනසින් මවපු දේවල්. එකයි මනෝමය කියන්නේ. දැන් ස්වර්ණමය කියන්නේ රත්තරණින් හදපු දේවල්නේ. අයෝමය කියන්නේ යකඩින් හදපු දේවල්නේ. මනෝමය කියන්නේ මනසින් හදපු දේවල්. ඔය හැම දෙයක්ම හිතලයි කරලා තියෙන්නේ. අන්න එබඳු සිතකින් කවුරු හරි යමක් සිතුවොත්, කිව්වොත්, කරොත් එහි ඒට බලයක් තියෙනවා. මක් නිසාද? සිත ශ්‍රේෂ්ඨ නිසා, සිත බලවත් නිසා. ඒ සිතින් සිතා කියන කරන දේට තියෙනවා බලයක්. ඒවා නිකන් අහකට යන්නේ නැහැ. ඒකට බලයක් තියෙනවා. ඒ බලය නිසා කිසියම් ප්‍රතිඵලයක් අපිට ලැබෙනවා. අපිටත් ලැබෙනවා, සමාජයටත් ලැබෙනවා. ඒ නිසා මේ කාරණේ තේරුම් අරගෙන මනසාචේ පසන්නේන, ලස්සන හිතකින්, ප්‍රසන්න හිතකින්, මනසාචේ පසන්නේන, ප්‍රසන්න හිතකින්, භාසතිවා කරෝතිවා, කතා කළොත්, ක්‍රියා කළොත්, තතෝනං සුඛමං වේති. එහි තියෙන සැපය, ඒකේ ප්‍රතිඵල විදිහට තමන්ට ලැබෙන සුවය සතුට සැපය තමන් කරාම එනවා හරියට ඡායාව අනපායිදී හෙවණැල්ල කෙසේද තමන් සමග ඉන්නේ මොනම අවස්ථාවකවත් හෙවණැල්ල තමන්ව අතහැර යන්නේ නැහැ ඒ වගේ මේ හිත හරි බලවත් හරි ශ්‍රේෂ්ඨයි මේ හිත තමයි ඔය හැම දෙයකටම වැඩි ඉස්සරහින් ඉන්නේ හැම දෙයක්ම සිතින් නිෂ්පාදනය කළ දේවල් ඒ නිසා කෙනෙකුට පුළුවන් නම් හිත ලස්සන කරගෙන හිත ප්‍රසන්න කරගෙන හිතන්නට කතා කරන්නට ක්‍රියා කරන්නට ඒ හිතන සිතිවිලි වල ඒ කියන වචන වල ඒ කරනු ලබන ක්‍රියාවලට ප්‍රතිඵලයක් තියෙනවා තමන්ටම සැප ලැබෙන අනිත්‍යයටත් හොඳයි අනිත්‍යයට වැඩිය ඉන් සැප තමන්ට තමයි වැඩිපුර ලැබෙන්නේ ඒබඳු සිතිවිලි වලට බලයක් තිබෙනවා ඒබඳු වචන වලට බලයක් තිබෙනවා ඒබඳු ක්‍රියා වලට බලයක් තිබෙනවා කෙබඳු බලයක්ද තමන්වම සුවපත් කරන්නට තමන්ටම සැප ලබා දෙන්නට බලයක් තිබෙනවා ඒ සැප තමන් හා එකට ජීවත් වෙනවා කවුරු තමන්ව දාලා ගියත් මොන දේ තමන්ට නැති වුණත් අපිට ඒ කිසි එකක් ගැන විශ්වාසයක් තියන්න බෑ පුද්ගලයා අපට නැති වෙන්න පුළුවන් විවිධ ස්වභාවික හේතුන් නිසා පුද්ගලයා අපෙන් දුරස් වෙන්න පුළුවන් අපි ඒ අයගෙන් දුරස් වෙන්න පුළුවන් අපේ ආර්ථිකය අපිට නැති වෙන්න පුළුවන් ඒ ශක්තිය දවසක අඩු වෙන්න පුළුවන් තව හුඟක් දේවල් අපිට තියෙනවා කියලා හිතන් ඉන්න ඒවා නැති වෙන්න පුළුවන් නමුත් හෙවණැල්ල අපිට නැති වෙන්නේ නැහැ මොනවා නැති වුණා ඒ වගේ අර ලක්ෂණ කරගත්ත හිතින් ප්‍රසන්න කරගත්ත හිතින් සිතූ සිතිවිලි තියෙනවා නම් කියූ වචන තියෙනවා නම් කළ ක්‍රියා තියෙනවා නම් ඒ සිතිවිලි වලින් වචන වලින් සහ ක්‍රියා වලින් නිෂ්පාදනය වුණා නම් නිර්මාණය වුණා නම් කිසියම් ශක්තියක් බලයක් ඒ ශක්තියේ බලයේ ප්‍රතිඵලයක් විදිහට සුවය සැපත සතුට තමන්ට ලැබෙනවා ඒ සැප කවදාවත් තමන්ව දාලා යන්නේ නැහැ කාටවත් බෑ ඒක නැති කරන්න නිසා එබඳු විස්මිත බලයක් සහිත සිතක් තමයි ඔබට තියෙන්නේ මට තියෙන්නේ එහෙම සිතක් තියාගෙන අපි දුක් වෙන එක කනගාටු වෙන එක පසුතැවෙන එක ආතුර වෙන එක මොන අවාසනාවක්ද භාවනාවෙන් කොයි පැත්තෙන් බැලුවත් කෙලින්ම සිතින් සිත දිහා බැලුවත් අර බාහිර පේන ඇඳුම් කොණ්ඩේ මල් පාත්තිය මේසේ ඔය උයන කෑම ඔය කොයි බාහිර දේ තුලින් බැලුවත් පේන්නේ හිතයි ඒ සිත අඳුනගන්න අඳුනගෙන ඒ සිත ලස්සන කරගන්න හිතක් ලස්සන වෙන්නේ කොහොමද හිතන විදිහ අනුවයි අපි මොනවද හිතන්නේ කියන එක අනුවයි හිතන්න අපි පාවිච්චි කරන්නේ මොනවද ඒ අනුවයි හිතක් ලස්සනනේ අපිට පුළුවන් හිතක් අවලස්සන කරගන්න හරියට පාට වර්ග ඕන තරම් තියෙනවා පාට පෙට්ටියක දිය සායම් පෙට්ටියක පැන්සල් පෙට්ටියක අපිට පුළුවන් අඳින්නට චිත්‍රයක් මිනිස්සෙක් මිනිස් මූණක් අපිට පුළුවන් තද කළු පාට ගාලේ චිත්‍රයේ සම්පූර්ණයෙන්ම අවලස්සන කරලා දාන්න. ඒ වගේම ඊටාම ලස්සනට ඒ චිත්‍රය අඳින්නටත් පුළුවන් අර පාට පෙට්ටියෙම තියෙන පාට පාවිච්චි කරලා. ඒ වගේ මේ හිතේ තියෙනවා ලස්සන කරන්න පුළුවන් සිතිවිලි හැඟීම් අවලස්සන කරන්න පුළුවන් සිතිවිලි හැඟීම්. ඒත් අපි මේ දෙක වෙන් කරලා අඳුනා ගන්නට ඕනේ. අන්න අඳුනගෙන ලස්සන හිතකින් හිතන්න කතා කරන්න ක්‍රියා කරන්න පුහුණු වීම ඒ හැකියාව දියුණු කිරීම තමයි භාවනාවෙන් කරන්නේ හිත අඳුනා ගන්නවා අඳුනගෙන හිත ලස්සන කරගන්නවා ලස්සන කරගෙන ඒ ලස්සන වුණු හිතකින් අපි දේවල් නිර්මාණය කරනවා. කොහොමත් හිත දේවල් හදනවා. හිත දේවල් නිර්මාණය කරනවා. දැන් අපි මෙතනදි කරන්නේ ඒ දේවල් ලස්සනට නිර්මාණය කරන්න ඉඩ දෙනවා. ලස්සන දේවල් නිර්මාණය කරනවා. සැප නිර්මාණය කරනවා. දුක නෙමෙයි. හදාගත්ත නැති හිතක් හැම වෙලේම හදන්නේ දුක. තරහ. තරහ කියන්නේ හිත හදන දෙයක් නේ. කොහෙවත් මැෂින් එකක් නැහනේ තරහ හදන්න පුළුවන්. ඒක හිත හදන දෙයක්. බය හිත හදන්නේ. කලබලයේ කියන එක මානසික නිෂ්පාදනයක්. දැන් ඒව තමයි හිත හද හද ඉන්නේ ඔහේ. ඒ වෙනුවට අපි උත්සාහයක් ගන්නවා ඒ දේවල් වෙනුවට ඉවසීම නිෂ්පාදනය කරන්නට. කරුණාව නිෂ්පාදනය කරන්නට. ටිකක් සංසුන් බව පුළුවන් ද නිෂ්පාදනය කරන්න. මේවා නිෂ්පාදනය කළ යුතු දේවල්. නිර්මාණය කළ යුතු දේවල්. එතන මේවා නිර්මාණය කළොත් ඒ නිර්මාණයන් උදව් කරගෙන හිත වඩා ලොකු නිර්මාණ හිත කරනවා. අපිට තියෙන්නේ හිතට ලස්සන දේවල් නිර්මාණය කරන්න අවශ්‍ය ලස්සන අමුද්‍රව්‍ය ටිකක් දෙන එක විතරයි. ඒ ටික අපි හිතට දුන්නහම ඒවා උදව් කරගෙන හිත ඊට වඩා ලොකු ලස්සන නිර්මාණයන් කරලා අපිට ආපහු දෙනවා. එතන අපි මොනවද හිතට දෙන්නේ? ඒ දේ හිත 10000 ගුණයකින් වැඩි කරලා අපිට ආපහු දෙනවා. හරියට බැංකුවක් වගේ. අපි හිතට තරහ දුන්නොත් හිතේ තරහ වැඩි කරලා අපිට ආපහු දෙනවා. අපි හිතට බිය දුන්නොත් හිතේ බිය වැඩි කරලා අපිට දෙනවා. ඒක තමයි හිතේ ස්වභාවය. හිතට වැදගත් නෑ මේක හොඳද නරකද. අපි ඒ ගැන සැලකිලිමත් වෙන්නට ඕන. අපි මොනවද තැන්පත් කරන්නේ මේ තමන්ගේ මනස නැමැති බැංකුවේ? අපේ මොනවද තියෙන තැන්පත් සහ ගිණුම්? නිරන්තරයෙන්ම අප සොයා බැලිය යුතු වෙනවා අපගේ බැංකු ගිණුම් පිළිබඳව. සාමාන්‍ය ගිණුම් පිළිබඳව අපි සැලකිලිමත් වෙනවා වගේම අපේම ආධ්‍යාත්මික ගිණුම් පිළිබඳවත් අප සැලකිලිමත් විය යුතු වෙනවා. ශේෂ පත්‍රය අපි නිතරම බැලිය යුතු වෙනවා. කොතරම් දුරට මගේ කරුණාව ගිණුමේ ඉතුරු වෙලා තියෙනවද? අඩු වෙලා තියෙනවද? වැඩි වෙලා තියෙනවද? ඉවසීම කොතරම් දුරට ශේෂ වෙලා තියෙනවද? සංසුන් බව. ඒක දැන් තියෙනවද ගිණුමේ? බිඳුවද? ඍණද? හොයලා බලන්න. නිතරම මේ තමන්ගේ ආධ්‍යාත්මික ගිණුම්වල ශේෂ පත්‍ර බලන්න පුරුදු වෙන්න. ඒක භවනාවක්. ඒකට තමයි ආවර්ජනා භවනාව කියන්නේ. ඒකට තමයි ප්‍රත්‍යවේක්ෂා භවනාව කියන්නේ. ඒතර භවනා කරන කෙනෙක් විදිහට නිරන්තරයෙන්ම තමන්ගේ ආධ්‍යාත්මික ගිණුම් පරීක්ෂා කරනවා. කල යුතු වෙනවා. මත්නිසාද ඒ ගිණුම් වල තියෙන දේවල් තමයි පොලි වෙලා අපිට දවසක ආපහු ගන්න වෙන්නේ. ආපහු ලැබෙන්නේ. එතකොට අපි තැන්පත් කරලා තියෙන්නේ ක්‍රෝධේ නම්, අප තැන්පත් කරලා තියෙන්නේ කලබලේ නම්, බිය නම්, දුක නම්, ඒවා පොලී වෙලා අපිට ලැබෙයි. ලොකු දුකක්, ලොකු තරහක්, ලොකු පාළුවක්, ලොකු කලබලයක්. අප තැන්පත් කරලා තියෙන්නේ ඉවසීම නම්, සිහිය නම්, සංසුන් බව නම්, ටික ටික හරි තැන්පත් කරලා තියෙන්නේ. අන්න ඒවා වැඩි වෙලා වැඩි වෙලා අපිට පොලි වෙලා ලොකු සංසුන් බවක්, ලොකු සුවයක්, සතුටක්, සැනසෙල්ලක් ආපහු ලැබෙයි. හිත එබඳු විශ්ම කර්ම බැංකුවක්. ඒතරන්නේ මේ විශ්ම කර්ම බැංකුව සමග ගනුදෙනු කරන සාර්ථක ගනුදෙනු කරුවෙක් බවට පත්වීමයි මේ භවනාවෙන් කරන්නේ. ධනාත්මක ගිනුම් හිමිකරුවෙක් බවට පත්වෙන්න. සැප තැන්පත් කරන්න. දුක නෙමෙයි මේ ජීවිතේ. දුකයි සංසාරේ දුකයි. ඒ නිසා අපි දුක් විඳින්නට ඕනේ කියලා නීතියක් නැහැ. ඇත්ත සංසාරේ දුකයි. ඉතින් භවනාව තියෙන්නේ ඒ දුක නැති කරගන්න. ඒ කියන්නේ සිත දුක් වෙන්නට නෙමෙයි. ඒ නිසා මේ බැංකුවේ අලුත් ගිණුම් අරඹන්න, ස්ථිර ගිණුම් අරඹන්න, ජංගම ගිණුම් අරඹන්න පුළුවන් තරම් අලුතෙන් අලුතෙන් කරුණාවේ ගිනුමක් අරඹන්න. බලන්නේ ගිනුමට මොකද වෙන්නේ? බැර වෙනවද? හර වෙනවද? බලන්න සංසුන් භාවයේ ගිනුමට මොකද වෙලා තියෙන්නේ. නිරන්තරයෙන්ම මේවා දිහා අවදිමත්ව බලන විට අපිට ලොකු සැනසෙල්ලක් අපතුලින්ම ලැබෙයි. අන්න අපේ හැම දෙයක්ම බාහිරින් බලනකොටත් පෙනී වෙනසක්. අභ්‍යන්තරයෙන් බැලුවත් ඒ වෙනස තහවුරු කරගන්නට පුළුවන්. මේ නිසා භවනාව කියන්නේ සැප ලැබෙනසේ සිත සකස් කර ගැනීම. සැප නිර්මාණය කරන්නට අවශ්‍ය අමුද්‍රව්‍ය අපේම හිතට ලබා දීමයි. එයයි භවනාව කියන්නේ. අන්න ඒ බඳු සැප සැනසille සහ සතුට අපේ ජීවිතවලට ලබා දෙන මේ සිතත් එක්ක අපි ටික වෙලාවක් මිත්‍ර වෙන්න බලමු, යාළු වෙන්න බලමු, ඒ සිත හඳුනා ගන්නට උත්සාහ කරමු. මේ වෙලාවේ හිතේ තිබෙන සැහැල්ලුව අඳුනා ගන්න, සංසුන් බව දකින්න. විවිධ ශබ්ද ඇහෙයි. ඒවා ඇවිත් ආපහු යයි. ඒ ඇවිත් යන ශබ්ද නිසා අප මේ අපේ හිතේ තියෙන සංසුන් බව නැති කරගන්නට ඕනෙද? කලබල වෙන්නට ඕනෙද? දෙවිලි සහ මතකයන් හිතට එයි. අතීතේ, අනාගතේ ඒ සිතිවිලි ආව වගේම ආපහු යයි. ඇවිත් යන ඔය සිතිවිලි මතකයන් බලාපොරොත්තු නිසා මේ මොහොතේ මනසේ පවතින සැහැල්ලු, සතුට, සුවය, සැනසිල්ල නැති කරගන්නට ඕනෙද? සබ්ද ඇහෙන බව, ඇහෙන සබ්ද නැහී යන බව දකිමු. දේවල් මතක් වෙන බව, ආය අමතක වෙලා යන බව දකින්න. ඒ සියල්ල අතර හිතේ තිබෙන නිස්කලංක බව, නිහඬ බව, සංසුන් බව අත්දකින්න. භාවනාවෙන් මේ ඇතිවෙන මානසික සංසිඳීම, මානසික සැනසීම අපිට සැප ලබලා දෙනවා. ඒ විතරක් නෙමෙයි, කෙනෙකුට යමක් හිතන්නට අවශ්‍ය නම් ඔබඳු සංසුන් සිතකින් හිතන්න පුළුවන් තමන්ට අවශ්‍යදී. කතා කරනකොට ඔය සංසුන් මනසට ඇවිත් කතා කරන්න පුළුවන්. යමක් කරනකොට, උයනකොට, ඇවිදිනකොට, අතුගානකොට ඔය සංසුන් මනසකට පැමිණ ඒ ක්‍රියාව කරන්න පුළුවන්. ඉන් ඒ දේත් හොඳට වෙනවා. හිතට වෙහෙසකුත් නෑ. තමන්ගේ හිතේ තියෙන සතුට, සැහැල්ලුව තව තවත් වැඩි වෙනවා. අන්න සංසුන් ලස්සන හිතකින් හිතන කරන කියන දේවල් නිසා තමන්ට සැප ලැබෙනවා. හරියට හෙවණැල්ල වගේ ඒ අවබෝධයෙන් අපි මේ පුංචි භාවනාව අවසන් කරමු. සිහියෙන් අවධානයෙන් හිමිහිට ඇස්සරින්න. මේ හිතේ බලය, හිතේ තියෙන ශක්තිය කෙනෙක් අඳුනගන්න එතනත්ගේ කටයුතු පහසු වෙනවා, ලේසි වෙනවා. විතරක් නෙමෙයි ගැටලු අඩු වෙනවා ජීවිතේ. මේ හිතේ ස්වභාවය තේරෙන්නේ නැති නිසා තමයි අපි වැඩ වැඩි කරගන්නේ, ගැටලු වැඩි කරගන්නේ, ජීවිතේ සංකීර්ණ කරගන්නේ. ඒ වගේම දැන් බලන්න, සමහරට අපි කියනවා, අපිට හිතෙනවා අම්මා කෙනෙක් වෙන කැමරහයි කියලා. ඒ තමන්ගේ අම්මා වෙන කැම. ඒ වගේම සමහරට දූ පුතුන් ඉන්න අම්මලට ඒක තේරෙනවා ඇති. දුවල පුතාලත් කියන අම්මා වෙන ඒවරහයි. සමහරට අම්මා ඔළුවට කැමති ඉසේරදී වෙලාවක සනීප වෙනවා, ඉසේරදී නැතිනවා. දැන් එතන මොකක්ද තියෙන්නේ? එතන තියෙන්නේ හිතනේ. ඒ අම්මා එතන ආදරේ සහ කරුණාව ඒ කෑමත් එක්ක උයනවා. ඒ උයන්නේ බෝංචි විතරක් නෙමෙයි, බත් විතරක් නෙමෙයි, හදන්නේ පොල් සම්බෝලයක් විතරක් නෙමෙයි, ඒකට මිරිස් තුන පහ ලුණු පොල් විතරක් නෙමෙයි දාන්නේ, ආදරේ සහ කරුණාව එකතු කරනවා. ඒ උයන්නේ ආදරේ. මේ කාම මේවා රහත උයන කන්න ලැබෙන්න ඕන ළමයි, කාර බඩ පිරෙන්නට ඕන, ශක්තිය ලැබෙන්නට ඕන, ඉගෙන ගන්න ඒවට රස්සාවට ක්‍රීඩාවල ඒ අවශ්‍ය ඒ මානසික ශක්තිය, කරුණාව සහ ආදරය එකතු කරනවා ඒ හදන හැම දෙයකටම, පොල් සම්බෝලයකට. දැන් ඒ නිසා අපිට ඒව රහයි, ඒ නිසා අපිට බඩ පිරෙනවා, ඒ නිසා අපිට කෑවහම ඇඟට හදනවා. ඉතින් මේක අපිටම අපි වෙනුවෙන් කරගන්න පුළුවන් දෙයක්. තමන්ට කිසියම් ගැටලුවක් තියෙනකොට හිතට කියන්නේ මේ ගැටලුව විසඳලා දෙන්න. මේ ගැටලුව මෛත්‍රී භාවනාවෙන් කරන්නේ ඒකයි. අපි ප්‍රාර්ථනා කරනවා බොහොම මෛත්‍රියෙන් ප්‍රසන්න හිතකින් සුවපත් වෙන්න, නිදුක් වෙන්න, නිරෝගී වෙන්න. ලෙඩක් තියෙනකොට අපිට පුළුවන් ඒ ප්‍රාර්ථනේ කරන්න. හැබැයි කරන්න තෝරන ප්‍රසන්න හිතකින්, ලස්සන හිතකින්. එහෙම කරනකොට තමයි ලස්සන හිතකින්, ප්‍රසන්න හිතකින් කරන් ලබන කියනු ලබන දේවල් වලින් තමයි සැප ලැබෙන්නේ. කෙනෙක් තමන් එක්ක අමනාපුණා කියලා හිතන දැන් තමන්ට ඒක හිතට දුක. ඒ තැනත්තට පුළුවන් අපිට මෛත්‍රී කරන්න අනිවාර්ය තැනත්තා. ඒ අමනාපේ අඩු වෙන්න, දුරු වෙන්න කියලා. ඒක අවංකවම තරහින් නෙමෙයි, දුකෙන් නෙමෙයි, ප්‍රසන්න හිතකින් කරන්න බලන්නේ. බොහොම ඉක්මනට ඒක ප්‍රතිඵල තියෙයි. තමන්ගේ අසනීප, අනිත්‍යයේ අසනීප වලදී පුළුවන්. තමන් හදන මල්පැල වවන එළවලු වලට පුළුවන් ඒ මානසික ගුණය එකතු කරන්න. ආදරයෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් වතුර දාන්න, වල්පැල ගලවන්න, පොර දාන්න, ඒව දිහා බලන් ඉන්න. ඒ සියල්ල තුළින් අපිට සැප ලැබෙනවා, අනිත් අයටත් සැප ලැබෙනවා, කරන රස්සාව පුළුවන්. මේ හිතේ බලය අඳුනගන්න මේක ලොකු නිධානයක්. ඒ නිසා මනස තරම් ලොකු නිධානයක් තවත් නැහැ. මේ පමණ ධනයේ තියෙන බැංකුවක් තවත් නැහැ. එහෙම විශාල බැංකුවක් අපි හැමෝම ළඟ තියෙන, අපි ඒක දන්නතුව ණය වෙවි ඉන්නවා. ඉතාම ආධ්‍යාත්මික වශයෙන්, දිලින්දෙකු වශයෙන් නොව ආධ්‍යාත්මික වශයෙන් සිටුවරයෙකුසේ ජීවත් වන්නට අපිට පුළුවන්. ඒ අවශ්‍ය සියලුම තැන්පත්තු, පොලි, පහසුකම් ඒ ඔක්කොම තමන්ගෙම හිත තමන්ට දෙනවා. අවශ්‍ය වෙන්නේ හිතත් එක්ක අව්‍යාජ ගනුදෙනු කරුවෙක් බවට පත් වෙනවා.